බුදුමාරි විනාඩි 8ක් කියලා.
10ක් තිබ්බා.
ඒ දැන් කැපිලා.
ඒ කොහොමද? ගල් කතානායකතුමනි, මම සන්තෝෂ වෙන අලි සබ්රි අපේ හිට මුදල් ලැබතුමාෙන් පස්සේ කතා කරන්න ලැබීම ගැන මම පුවත්පතක දැක්කා. එතුමා 2019 ශැංග්‍රීලා හෝටලේ තිබ්බ රැස්වීමකදී එතුමා කියලා තිබ්බා ලංකාවේ ලීක්වාන් දූ තමයි මේ ඉන්නේ කියලා. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කියලා තිබ්බා. තමුන්නාසේ කද වමාරලා තියෙනවා. අද මේ රටේ අද මම හිතන්නේ මේ රට බංකොලොත් වෙච්ච රටක්. ඉතිහාසයේ කනගාටු දායකම තත්ත්වයට මේ රට පත් වෙලා තියෙනවා. අද රටේ පවුල් වලින් 70%ක් තමුන්නාසලගේ පාලනය නිසා තුන් වේලක් කාපු අය දෙවේලයි කන්නේ. රටේ ඉන්නවා දරුවන් 122ක් මන්ද පෝෂණය. ජනතාවගේ අද 100% බඩු මිල වැඩි වෙන. පෙට්‍රල් මිල, ඩීසල් මිල, තෙල් මිල 400කින් වැඩි වෙලා. මම හිතන්නේ මේ මුදල් ඇමතුමා ජනාධිපතිතුමා මේ යෝජනාව ගේද්දී එතුමාට කියන්න තිබ්බා මේ තෙල් වැඩි කරපු ඒවා. අද විදුලි බිල වැඩි වෙලා පවුලකට මම තෙල් මිල 400ක් විදුලි බිල 200කට වැඩි. රුපියල් 105ක් විදුලි බිල ගෙවපු එකනට 360ක් ගෙවන්න වෙනවා. 140ක් ගෙවපු දුප්පත් මිනිහා 490ක් ගෙවන්න ඕන. 860ක් ගෙවපු මිනිහා 1800ක් ගෙවන්න ඕන. ජල බිල්පත් දෙගුණ වෙලා ගෑස් 4 ගුණයක් වැඩි වෙලා. මොකක් තමුන්නාසන සහනාධාර දීලා තියෙන්නේ? ළමයි 117ක් මන්ද පෝෂණයෙන් ඉන්නවා කියලා යුනිසෙෆ් වාර්තා එද්දී තමුන්නාසල 61,000ට 10,000 ගානේ දෙනවා. 10,000 ගානේ දෙනවා. මුදල් ඇමතුමාගේ ජනාධිපතිතුමාගේ 18 වෙනි පිටුවේ තියෙන කතාවේ පීඩාවට පත් පුජ්‍යලින් 132ක්. 132කින් පවුල් 61,000යි දෙන්නේ. ඇයි මෙහෙම බොරු කරන්නේ? ඒ විතරක් නෙමෙයි, තමුන්නාසල අපි කියනවා දේශපාලනයේ තෝරාගත් පිරිසකට විතරක් තමුන්නාසල ආධාර වැඩි කරලා තියෙන වැඩි. අපි සමෘද්ධි ලාභීන් ගැන විවේචනය කරන්න යන්නේ තමුන්නාසල දේශපාලන තෝරා ගැනීම. ඒ අයන තමයි වැඩිම ආධාර දෙන්නේ. ගැබිනි මව්වරුන්ට 2500ක් වැඩි කරලා තියෙනවා. අපි ආනවා කතානායකතුමා මුදල් ඇමතුමාගෙන් අර 20,000ක් ගෙවන්නේ බොරුවට ආයි ලේඛනෙට දානවා 2500ක්. ඒ විතරක් නෙමෙයි, අපි තමුන්නාසලෙන් අහන්නේ මේ රට මේ තත්ත්වයට පත් කරේ කවුද? පහුගිය අවුරුදු 28න් 22ක් මේ රට පාලනය කරලා තින්නේ පොදු ජන පෙරමුණයි ශ්‍රී ලංකා පොදු පෙරමුණයි. තමුන්නාසල මේකට වග කියන්න ඕනේ. 1994 වෙනකොට විදුලි බල මණ්ඩලය, අපි අවුරුදු 6යි, විදුලි බල මණ්ඩලය, ලැජ්ජයි කතා කරන්න තවත් කතා කරනවා, විදුලි බල මණ්ඩලය ලාභ ලබපු ආයතනයක්, තෙල් සංස්ථාව ලාභ ලබපු ආයතනයක්, සතොස ලාභ ලබපු ආයතනයක්. තමුන්නාසලගේ නායකයෝ තමයි මේ විනාශ කරේ. හොරකම් කරලා කොමිස් ගහලා වැරදි කළමනාකරණ නිසා මේවා විනාශ කරලා දැම්මා. ලංකාවේ ජල විදුලියෙන් වැඩිය යෝජනාව ඇති කළ තිනි. අපි තාම වියදම 2.50යි. 95 ඇවිල්ලා කොමිස් එකට විදුලිය පෞද්ගලිකංශයෙන් ගත්ත නිසාද ඒකට 100 ගාණක් අද ගෙවනවා. අපි නිෂ්පාදනය කරපුවා බොහොම අඩුයි. දැන් අපි අහන්නේ දැන් රාජ්‍ය ආදායම් වැඩි කරන්න තමුන්නාසලා 107කින් වැඩිපත් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් 100ක් තියෙන උද්දමනේ තවත් වැඩි වෙනවා. ජනතාවට ඉස්සරහට තවත් මේ සියල්ල යන්නේ දුප්පත් මිනිහට. අපි අහනවා දැන් අද ඇවිල්ලා අපේ නායකතුමා කිව්වා වගේ විපක්ෂ නායකතුමා මහ බැංකු අධිපතිවරයාට අද දෝෂාරෝපණය කරනවා. එදා ජනාධිපතිතුමායි ගෝලයක් දාලා එදා ගැහුවා මහ බැංකු අධිපති ආපිලා. පාර්ලිමේන්තුවේ එතුමාගේ හොඳම ගෝලයා දාලා වචිර අපේවර්ධන මහත්මයා දාලා ගැහුවා. අපි මතක් කරලා දෙනවා ඔය සෙල්ලම් කරන්න ගිහිල්ලා තමයි යහපාලන ආණ්ඩුව නැති වුණේ. මහ බැංකු අධිපතිවරයා තමන්ට ඕන හිතමිත්‍රව දාගන්න ගිහිල්ලා තමයි මේ රටේ යහපාලන ආණ්ඩුව නැති කරේ. අදත් මං හිතන්නේ නන්දලාල් වීරසිංහ මහත්මයා අවිල බොහොම සුදුසු තීරණ ටිකක් ගත්තා කාලෝචක තීරණ ටිකක් ගත්තා එතුමා ගැන අද රටම කතා කරනවා මොකද මේ ජනාධිපතිවරයා කියන්නේ මම හිතන්නේ එතුමායි ගෝලිය දාගෙන යනවා මහාන මෙහෙම පුළුවන්ද රටක් හදන්න මහ බැංකුව අධිපතිවරයා අපිල අපි ගියා රැස්වීමට මොමොද චේතනාවේ මොනාද ඒ දා මන්ත්‍රීවරුගේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කතා කරද්දි වයින් බඩන් ගත්තා මේගොල්ල පරණ හොරකම් මායි පුරුදු වෙනවා අපි අහන්නේ මේ රට මේ තත්ත්වයට පත් කරේ දූෂණේ වංචාව වරදි කළමනාකරණේ ඒ දූෂණය කරපු පිරිස එක්ක අහුවෙලා තමන්ට සුදුසු ජනාධිපතිවරේ පත් කරගත්ත ඡන්දේ මේක වෙනසක් නැහැ අපි අහන්නේ රටක් හදන්න නම් මේකට වග කියන්න ඕනේ මේ රට බංකොලොත් කරපු මේ රට විනාශ කරපු කාණ්ඩයම ආපහු රට පාලනය කළා හරියනවද අපි ඒකයි දිගින් දිගටම ඡන්දයක් ඉල්ලන්නේ මේ ජනාධිපතිවරයාට දැන් වෙලා තියෙන්නේ ඒ පත් කරගත්ත පිරිසට ඕන විදියට නටන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ජනාධිපතිවරයාද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කියනවා අපි එයාට ඡන්ද දුන්නේ අපිට ඕන ඉදිරියට වැඩ කරන්න ඒකනේ ඇවිල්ලා අරගලය අගමැති වෙලාවේ අරගලයේ දිගටම ගිනියන්න කිව්වා ජනාධිපති අයින් වෙනකන් ඒක ගිනිච්චා ජනාධිපති වුණා විතරයි ඡන්දේ දුන්න අයගේ ඡන්ද පොරොන්දු ඉෂ්ට කරා මොකද අරගල කාරින්ව ගහලා පැන්නේ මේක දාලා ඒ අරගල කරපු තරුණයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ත්‍රස්තවාදයේ වැලක්වීමේ පණතයට දාලා තිනවා මේ පණත ගිනාවේ අපි අපේ ආණ්ඩුව කාලේ මේ ගිනාවේ අවිගත් ත්‍රස්තවාදීව පාලනය කරන්න මේ ප්‍රජාතන්ත්‍රවාදීව රට මංකොලොත් වුණා මේක ගැන කියන තරුණයවත් අලංගුඩ ගන්න මේක කළා තියෙනවා අපි මේකට තරේ අපි එනා දකින්න තරේ එනා දකින්න ඒ විතරක් නෙමෙයි මෙතුමාද මොකද කරන්නේ මෙතුමා තමන්ට තමන්ව පත් කරපු හිටපු ජනාධිපතිවරයාට මිලියන 400ක් තමන්ගේ නිල නිවාසය හදාගන්න දීලා තියෙනවා රට බංකොලොත් වුණාම කරන දේවල්ද මේ මේ රටේ තරුණයින්ට කෘෂිකර්මයට නේද දීලා තියෙන මිලියන 250යි ගොවීන්ට ගොවි ණය ගෙවන්න දීලා තියෙන මිලියන 350 තමන්ව පත් කරපු හිටපු ජනාධිපතිවරයාට මිලියන 400ක් දෙනවා ගේ හදාගන්න මේව පාලනයක් දැන් බලාපොරොත්තු වෙන්නේ අපි අහනවා ගොවියන්ගේ පොහොර මේ රටේ ගත්ත මෝඩ තකතිරු අමනෝච්ච තීන්දුව තමයි රසායනික පෝර ගේනක නවත්තන එක ලෝකෙ කිසිම රටක් කරේ නැහැ මම කියනවා මේකට වහාම කමිටුවක් පත් කළා මට මතකයි එක දොස්තරවරයෙක් තව දේශපාලනය කරන තව පිරිසක් මේකට ආධාර උපකාර දුන්නා අද මේ රටේ දුප්පත්ම කොටස ගොවියෝ 128 මේ රටේ බොහොම අසරණ තත්ත්වයට පත් වෙලා
තුමාගේ විනාඩි 8 අවසන්
අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා අපි අහන්නේ ඊටපු ඉන්න ජනාධිපතිතුමාගේ තමුන්නාංශයේ අගමැතිවරයා එළාවේ දූෂණ විරෝධී කමිටුවක් පත් කරා මේ දූෂණ විරෝධී කමිටුවේ දැන් තමුන්නාංශයේ මේ ක්‍රියාත්මක කරන්න හොඳම වෙලාව ඉස්සල ගමඩ බලතල නැ මේ කමිටුව මේ හොරගම් කරපු නිසා මේ රට මේ තත්ත්වයට පත් කළා තියෙනවා අර ඉන්ට්‍රස්ට් මේක නිසා බිලියන 4මාරක් මේ රටේ මුදල් මංකොල්ල කාලා දෙන විදුලි බල මණ්ඩලයෙන් විතරක් මිලියන 2157ක් කරන්
තියෙනවා.
CSN එක නිසා බිලියන 4යි. මේවා ආපහු ගන්න.
කාලය අවසන්.
මේ ආණ්ඩුව ඇවිල්ලා කරේ. මේවා ටික මේ නඩු අයින් කරගත්ත එක. තව තියෙනවා නොරොච්චෝලේ ගල්ලංගුළු විදුලි බලාගාරයෙන් හොරගම් කරපේවා. අපි කියන්නේ කරුණා කළා අපි ජනාධිපතිතුමාට කියනවා මේ රටේ නැවත වරක් මේ වගේ ව්‍යසනයකට මූණ දෙන්නේ නැද නැ හොරු ටික අල්ලලා දඬුවම් දෙන්න දැන් තමුන්නාසිර බලතල තියෙනවා දැන් තමුන්නාසි මොනවද කරන්නේ හොරු ටික අල්ලන්නේ නෙවෙයි හොඳට වැඩ කරන මහ බැංකුව අධිපති අයින් කරන්න හදනවා මඩ ආරංචි දිර රජයේ සේවකයන් විශ්‍රාම වැටුපරත් තට්ටු කරන්න යනවා දායකත්ව විශ්‍රාම වැටු අරමුදල් පනතක් ගේන්න හදනවා එනම් මේ රටේ රජයේ සේවකීන්ට කියන්නේ කරුණා කළා තමුන්නාසලගේ විශ්‍රාම වැටුපට තට්ටු කරන්න මේගොල්ලෝ හදන්නේ මේක තමුන්නාසලට දුන්න අයිතියක් තමුන්නාසර තිබ්බයිදයක් මේකත් විනාශ කරන්න හදනවා. ඒ වගේම රජයේ සේවකයෝ රජයේ සේවකයෝ ලක්ෂ අලිශබ්‍රි ඇමතුමාම කිව්වා ලක්ෂ 6.94 එයාට බාර දෙති තිබ්බේ ලක්ෂ 14ක් කරේ මේ රට මේ දේශපාලනය කරන්න කියලා රාජපක්ෂ යුගය. අපි කියනවා ඒගොල්ලන්ට
හරි
මේ රට විනාශ කරන්න
කටයුතු
කරේ ඒගොල්ල. නමුත් අද ජනාධිපතිතුමාට සිද්ධ වෙලා තියෙන්නේ එතුමා ජනාධිපති එතුමාට උපදෙස් දෙන්නේ මේ ඊට රටේ හිටපු රට ප්‍රතික්ෂේප කරපු ඒ අගමැතිවරයා හිටපු ජනාධිපතිවරයයි හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂයි මේ පිරිස
කරුණාකරලා
අපි අහනවා එමන අපි මේ
ඇස්සෙලයිට
උදව් කරන්න. අපි රට වෙනුවෙන් ඕන දෙයක් කරනවා. මේ දූෂණය වාගේ ආණ්ඩුවකට අපි ප්‍රතික්ෂේප කරනවා කටයුතු කියලා මම නවතිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ජගත් පුෂ්පකුමාර මහත්මයා. විනාඩි 11ක් තියෙනවා ඔබතුමාට.
ගරු කතානායකතුමනි, අද දවසේ අතුරු අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධව විශේෂ යමක් කියන්න ඕන. මේ රට බැරෑරුම් තත්ත්වයකට පත්වෙච්ච අවස්ථාව. මේ අවස්ථාවේ අපි එකිනෙකාට චෝදනා කර කර හිටියොත් රට තව තවත් අගාධයට පත්වෙනවා. අපි කතාවක් අහලා තියෙනවා. ගමේ එක පුද්ගලයෙක් බෙල්ල වැලේ දාගන්න ගිහිල්ලා තියෙනවා. ගරු කතානායක, ගමේ බෙල්ල වැලේ දාගෙන ගිහිල්ලා තොණ්ඩුව හිරවෙන්න කිට්ටුව ඒ මනුස්සයාගේ සරම අඩංගු වෙලා තියෙනවා. අර මනුස්සයා තොණ්ඩුව තද වෙන්න ඉස්සෙල්ලා තොණ්ඩුව මේ බේරගන්න නැතුව උගත් අය එකතු වෙලා විලි වහගෙන ඉන්න සරම තද කරන්න ලෑස්ති. මේ වෙලාව අපි කල්පනා කරන්න ඕන, තොණ්ඩුව තද වෙන්න දෙනවද, විලි වහගන්න සරම අන්දාන්ද ඉන්නවද කියන එකයි කල්පනා කරන්න. ඒ නිසා මේ අවස්ථාවේ රටේ සියලු දෙනා පිළිගන්නවා බරපතල තත්ත්වයක් තියෙන. ඒ නිසා අපි සියලු දෙනා මේ වෙලාවේ අත්පැල් ඇඳගෙන කටයුතු කරන්න ඕන. අපේ හජි ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට අපි පෞද්ගලිකව ගිහිල්ලා ආරාධනා කරා මේ වෙලාවේ මේ අගමැතිකම බාර අරගෙන කටයුතු කරන්න අපි සම්පූර්ණ සහය දෙනවා කියලා. එයාට අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හැටියට යෝජනා ඉදිරිපත් කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැම කෙනෙක්ම බාරගත්තේ නැහැ. එක පැත්තක අපි අගය කරන්න ඕන තනි මන්ත්‍රීතුමෙක් හැටියට ඉඳලා රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා මේ අභියෝගය බාර ගැනීම සම්බන්ධව අපි ගෞරව කරන්න ඕන. දැන් අපි එතුමා තනි කරලා මේ කරනකොට අපි නොයෙක් නොයෙක් දැල් හේතු කතා කරගෙන ඉඳලා තේරුමක් නැහැ. මේ වෙලාවේ අපි පක්ෂයක් කොහොමද, රට කොහොමද, ඊළඟට ආණ්ඩුව ගන්න කොහොමද කියලා කල්පනා කරන අවස්ථාවක් නෙවෙයි ගරු කතානායකතුමනි තියෙන්නේ. මේ රට බංකොල තත්ත්වයට පත් කළ දැන් ලෝක ප්‍රසිද්ධයි. මේ වෙලාව අපි සියලු දෙනා මත්පැල් බැඳගෙන මේ රට ගොඩ දාන වැඩේට යන්න ඕන. මේ රට ගොඩ දාලා ඊළඟ මැතිවරණයේදී අපි කල්පනා කරමු මොන ආණ්ඩුවද පත් කරන්න කියලා. ඒ නිසා මේ අවස්ථාවේ අපි මීට වඩා යමක් කරන්න කවුරු මුදල් ඇමතු වුණත් කරන්න බැහැයි කියන එක අපි පිළිගන්න ඕන. ඒ නිසා මේ අසීරු තත්ත්වයක්. ඒ වගේම අපි වසර 74ක් පුරා කඩුදු කර ගරු කතානායක දොස් 225 වරු කියන හොරගම් කරන එකටයි නැති එකටයි සියල්ලටම මේක අදාළ වෙනවා. හොරගම් කරපු වුණොත් ඉන්නවා මේ 225 අතර. හැබැයි හොරගම් කරපු නැති වුණොත් ඉන්නවා. ඒ නිසා මේ එකෙක් දෙන්නෙක් නැත්තම් 3-4 දෙනෙක් නැත්තම් 100ක් 150ක් කරන වැඩේට මේ 250ම මෙතෙන්ට 225ම සමාවෙන්න මේ දිනනවා. රාජ්‍ය ආයතනවල දූෂණය මම කෝප් කමිටුව සමාජිකයේ හැටියට මම කියන්න ගන්නේ විදුලි බල මණ්ඩලය මේ පාඩු ලබන විදුලි බල මණ්ඩලයේ ජෙනරේටර ගෙනාවා. අපි කෝප්පේ ප්‍රශ්න කරා. හැබැයි ගේනා ජෙනරේටර ගෙනාවට පස්සේ වැඩ කරන්නේ නැහැ. ජෙනරේටර ගේන්න ඉස්සල මේ ඉන්ස්පෙක්ෂන් යනවා. හැබැයි බලන්න ගිහිපු මිනිස්සු තාමත් වැඩ කරනවා. එතකොට මේ ආකාරයට කඩවුතු කරපු අය ගිහිල්ලා පිටරට ගිහිල්ලා මෙයා ඩොලර් වියදම් කරලා කඩවුතු කරනවා. හැබැයි හොයන්නේ නැහැ ගෙනාවට පස්සේ. ඊළඟට රිපෙයාර් කරන්න තවත් යනවා වියදම බඩු ගේන්න. රිපෙයාර් කරන්න නැවත ඕටි ඩීඑස්පී වෙනම ගෙවනවා. ඊළඟට තමයි විදුලි බල මණ්ඩලේ. දැන් මේ පේයි ටැක්ස් එක කියන එක ගරු කතානායකතුමනි තමන් උපයන දෙයින් ගෙවන ආදායමක්. මේ පේයි ටැක්ස් එකත් විදුලි බල මණ්ඩලෙන් ගෙවනවා. තමන් හැම කෙනෙක්ම තමන් උපයන. ඔබතුමා අපි සියලු දෙනා යම් දෙයක් ගෙවීමක් වැටුපක් ගන්නවා නම් ඒ ටැක්ස් එක අපෙන් කපනවා අඩු කරනවා. විදුලි බල මණ්ඩලය මොකද කරන්නේ? පේල් ටැක්ස් එක මණ්ඩලෙන් ගෙවනවා. ඉතින් බංගලොත් වෙන්නේ නැතුව තියෙද? ඉතින් මම මේ කාලය කෙට නිසා වැඩි ගන්නෙ නෑ මේක. ඊළඟට තාප විදුලිය මිලදී ගැනීම. ඇඹිලි පිටියෙන් ගන්න තාප විදුලිය. කිවිසුමක් අසම් කරලා තියෙනවා 2005 ඉඳලා 2010 වෙනකන්. ඒ ගන්නකොට කැපැසිටි චාර්ජස් කියලා අය කරලා තියෙනවා. අවුරුද්දෙන් අවුරුදු දෙකෙන් දෙක යනකොට ආයෙ කැපැසිටි චාර්ජස් කියවනවා. ආයෙ ඔපරේෂන් මේන්ටෙනන්ස් චාර්ජස් කියලා නම් වෙනස් කරලා කියවනවා. මේවා තමයි හොරකම්. අපි කියනවා කවුරු කවුරුත්. මම දැන් අවුරුදු 28ක් පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙක් අද වෙනකම් පෙට්‍රෝලියම් එකකට මට රස්සාවක් ලැබිලා නැහැ. මම බොහොම අවංකව කියනවා. බයි මේවට අවශ්‍ය නැති ආකාරයට මිනිස්සු දාගෙන කඩවුදු කරන්න. පෙට්‍රෝලියම් ආයතනේ පාඩු ලැබෙනවා. හැබැයි ලංකා IOC සමාගම ලාභ ලබනවා. ඉතින් එකම තමයි. ඒ නිසා මේ ඒකාධිකාරයෙන් කියනවනම් මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා කල්පනා කරලා කඩවුදු කරන්න ඕන. සෑ ඒ වගේම අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් මේක ලාභ ලැබුව ආයතනයක් ආපහු පවර ගත්තා. පවර ගත්තට පස්සේ ඒත් එහෙමයි එක පැත්තෙන් ස්ටාෆ් වැඩි. එක අවස්ථාවක මම දැක්ක සභාපතිවරයෙක් මැලේසියානුවෙන් ගුවන් ගත වෙන ගුවන් යානය ශ්‍රී ලංකන් එතුමා ඉන්නවා සිංගප්පූරු ගුවන්තොටුපළේ. ඇයෙන් දැනුම් දෙනවා වහාම සිංගප්පූරු ගුවන්තොටුපළෙන් ගොඩබාලා මම තරන් යන්න කියලා. මේ අම්මගේ අප්පගේ බූදල වගේ කවුරු පාවිච්චි කරත් වැරදි. ඉතින් මේ වගේ තත්ත්වයන් තිබුණා. ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයේ කවදාකවත් ප්ලේන් එකක් දැක්කේ නැති උණු නැ වෙලා තියෙනවා මේ ආත්ම. වරාය අධිකාරී අනවශ්‍ය ලෙස වැඩ කරන්නේ නැතුව සමහර වෙලාවට කෝටි ගෙවන අනවශ්‍ය බඳවා ගැනීම නිසා තියෙනවා. අපේ පළාතේ තියෙන ලංකා සීනි සමාගම පැල්වත් ඒකකය. අර පරණ වාහන ටික තින්ත ගාලා ගල් දියලා ලස්සන කරලා හැඩයට පෙන්නලා තියෙනවා. ඒවට යන්නේ සල්ලි. හැබැයි උග්ගවියට සාධාරණ ගෙවීමක් කරන්නේ අපි ස්තුතිවන්ත වෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. එතුමා ප්‍රතිපත්මේ තීන්දුවක් ගත්තා. එතනෝල් ආනයනේ නතර කරා. රුපියල් 290ට විකනපු එතනෝල් ලීටර් එක රුගතා නැකත දැන් රුපියල් 1000ට විකුණනවා. සීන සමාගමේ මේ ලාභ ලබන්න මෙච්චර ලාභ ලැබුවයි කියලා පෙන්වනවා මම හිටපු සභාපතිවරයා පැල්වත්ත සීන සමාගමේ. මා සෙවනගල සීන සමාගමේ පැල්වත්ත සීන සමාගමේ සභාපති වෙනකොට දැන් අද ආණ්ඩුව තියෙන තත්ත්වයට තිබුණේ. පඩි ගෙවන්න සල්ලි නෑ. හැබැයි සියලු දෙනාට මම කිව්වා එක කාලයක් පඩි දඩ කරගන්න. එක අවුරුද්දක් ඇතුළත මම බෝනස් දුන්නා. ගොවින්ගේ උක්මිලත් වැඩි කරා. ඒ වගේම අනිත් සහන ටිකත් ලැබල දුන්නා. මොකද අපි එදා සේවකෙන් ඉල්ලුවා දැන් මෙන්න මේක වෙහෙන්න යන්නේ. කන්දලේ හිගුරාණ තත්වෙට වැටෙන්න යන්නේ. මේ ගැන දමුණාන්සලා බුද්ධිමත්ව කල්පනා කරන වෘත්තීය සමිතියක මම සාකච්ඡා කරා. එතමල්ලා කන් දුන්නා අනවශ්‍ය සියලුම දේවල් අනවශ්‍ය වියදම් කපලා දාලා කඩවුදු කරා. ඒ වගේම අපි මේ අවුරුදු 74ක් ගැන කටයුතු කරනකොට අපි වග කියන්න ඕන සියලු දෙනාම ඉන්නවා. කාටවත් බේරෙන්න බෑ. 1983 කළු ජූලියත් එක්ක කොයිතරම් රාජ්‍ය දේපළ විනාශ වුණාද? ඒ වගේම කෝච්චි ගිනි තිබ්බා. එතන ඉඳලා පටන් ගත්ත අවුරුදු 30ක් තිස්සේ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා මහ බැංකුව කඩාවැට මේ පිච්චුව බෝම්බ ගැහුවා. මේවා විනාශ වුණා රාජ්‍ය දේපළ. 1971 වකවානුවල 88 89 වකවානුවල මම මේක දේශපාලන වශයෙන් නෙවෙයි කියන්නේ අපි සියලු දෙනාම වකිම් ගන්න ඕන. ට්‍රාන්ස්ෆෝමර් විනාශ වුණා. රජයේ දේපළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විනාශ වුණා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන විනාශ වුණා. අපි සියලු දෙනාම මේ යන්නම් වකවානුවල කවුරු හරි කිව්වොත් මේක හිටපු මේ පාලනය කරපු ආණ්ඩුව වලට විතරක් නෙවෙයි පාලනය නොකරපු LDP සංවිධානයත් රට පාලනය නොකරපු ජනතා විමුක්ති පෙරමුණත් මේකේ වගකීම් මේ සිරට ඇතුළත් වෙනවයි කියන එක අපි මතක් කරන්න ඕන. ඒ නිසා මම මේක ද්වේෂයෙන් වෛරයෙන් නෙමෙයි මේක කියන්නේ කියන එකත් මතක් කරන්න ඕන. ඒ වගේම සමස්තය ඊළඟට අපිට කියන්න ඕන බැංකු වංචා සීනිබදු වංචා ඇතුළු සියලුම ඒවා කියනවා. තවත් වංචා කියනවා නොඑක ආකාරයෙන්. ඉතින් මේක තරහ දෙරමක් ඕන නැහැ සියලු දෙනා පරීක්ෂා කරමු. අපි මං කිව්වේ ඒකයි සියලු දෙනා අපි එකතු වෙමු. සියලු දෙනා එකවලා වංචා වෙච්ච තැන්වල අපි වංචාවල් හොයමු. හැබැයි වංචාවල් හොයලා ඒවට අපි දඬුවම් නොකර ඉන්න බෑ. මම මේ කියන්නේ මේක ස්ලෝගන් එකක් හැටියට සංකල්පයක් හැටියට නොඑකයිගේ සටන් පාඩයක් හැටියට කියනවා. සියලු දෙනා අපි හොයමු. පරීක්ෂා කරමු. කෝප් කමිටුවේ කරු කතා නැහැ කියලා පරීක්ෂා කරනවා. මේ කරන වර්තාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන කිසි දෙයක් වෙන්නේ නැහැ. වැරදි කරපේ උන්න දඬුවම් කරමු. එනිසා මේක දේශපාලඥයෝ අපි තොප්පිදා ගන්න ඕනේ නැහැ. වැරදි කරන විශාල පිරිසක් ඉන්නේ මේ රාජ්‍ය නිලධාරීන් හැටියට. මේව සම්බන්ධව අපි කටයුතු කරමු. එනිසා අපි අපි ගරු හිටපු ජනාධිපතිතුමාටත්ම යෝජනා කරා. වර්තමාන ජනාධිපතිතුමාටත් යෝජනා කරා. රාජ්‍ය ආයතනවල පළාත් සභාවල දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථාපිත මණ්ඩලවල සෞඛ්‍ය අංශේ කොයිතරම් ගර්භිත වෙච්ච වාහන තියෙනවද? මා අපේ ඇමතිතුමා ඉන්නවා, අපේ ප්‍රධාන සංවිධායකතුමා. මේව සියලුම අපි ගොනු කරගන්න ඕන. මේ සෞඛ්‍ය ඇමතිතුමා ඉන්න කොයිතරම් බලන්න ඇම්බියුලන්ස් තියෙනද කියලා කරොත් සමහර ඒවා මේවා නිකන් ඔහේ දිර දිර යන වටිනාකම නැති වෙලා යනවා. සමහර ඒවා ඔක්ෂන් එකට දැම්මම බැටරි හයි කරගෙන අරන් යනවා. බැටරි හයි කරගන්න අයින් කරනවා. මේ ටික ඔක්කොම අපි සම්පූර්ණ තොරතුරු අරගෙන හොඳ විනිවිද පේන ආකාරයට ටෙන්ඩර් කැඳවලා මේක අපි මේ වෙන්දේසි කරන්න බෑ මාෆියාට දෙන්න. ටෙන්ඩර් කැඳවන්න. ටෙන්ඩර් කැඳවලා මේ ටික දාලා මේකට රජයට ආදායම එකතු කරලා මේ කඩවුතු කිරීම සඳහා අපි ජාතික බලකායක් හැටියට කටයුතු කරන්න. මේ තොරතුරු එකතු කරලා කටයුතු
කරන්න. ගරු මන්තුමා තා එක විනාඩිය ඔබතුමාට තියෙන.
ගරු කථානායකතුමනි, ඒ වගේම අපි කිව්වා උපාධියට රැකියාවක් විය යුතුයි කියලා මතයක් තියෙනවා. සියලු උපාධි දාන රැකියාව දෙන්න ඕන කියලා සටන් පාඩයක්. මම අපේ අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. උපාධි පාඨමාලා හඳුන්වලා දෙන්න රැකියාව හොයාගෙන එන ඒවා. වෙන රටවල නැහැ ආණ්ඩුවේ රස්සාවල් දෙන්න. මේ පාඨමාලාවල් සංශෝධනය කරලා දෙන්න ඕන. මෙන්න මේ රැකියා තියෙනවා කතා කරලා ගන්න ආකාරයට පාඨමාලා හඳුනා දී මේ වැඩපිළිවෙළක් හඳුන්වලා දෙන්නේ කියන එක මම මතක් කරනවා. ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමා වකුගඩු රෝගය සඳහා අපි ආරෝ ප්ලාන්ට් හැදුවා. මම හිතන්නේ ලංකාවේ 800කට වඩා හැදුවා. නාවික හමුදා අනුග්‍රහයෙන් මම හිතනවා ඔබතුමා 25%ට දෙන්නේ. දැන් මේව නඩත්තු කරන්නේ මේ නිසාම හම්බෙගමුව මේ කොටහෙර මංකඩ වගේ ප්‍රදේශවල වකුගඩු රෝගින් විශාල ප්‍රමාණයක් ඉන්නේ දැන් අඩු වෙලා තියෙනවා. මේවා නඩත්තු කරන්න සාලුතෙන් මේ ලබල දෙන්න මොකට වකුගඩු වලට හැදිලා බෙහෙත් කරනවට වඩා ඒකෙන් බේරීම සඳහා කටයුතු. මෙයාට සෞඛ්‍යයට බෙහෙත් වලට වේදම් කරන සල්ලි වලට වඩා ගරු ඇමතිතුමනි මේ සඳහා විශාල සංඛ්‍යාලයකන බලන දැන් හම්බෙගමුව ප්‍රදේශ මම දන්න ප්‍රදේශයක් හදලා උදාහරණ ගත්තේ විශාල වශයෙන් වකුගඩු රෝගේ දැන් අඩු වෙලා තියෙනවා.
ඔබ තමයි කාලය අවසානයි.
මට විනාඩි දෙකක් දෙන්න ගරු කථානායකතුමනි. මම මේ සම්බන්ධව කතා කරනකොට මම යෝජනා කරනවා මේ යෝජනාව ඊයේ ගරු කථානායකතුමනි මෙතන වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මැති අමාත්‍යවරුන් මම සමාවිල්ලා සිටිනවා. අපි තීන්දුවක් ගන්න ඕන. අවුරුදු 60න් විශ්‍රාම යනවා. දේශපාලඥයෝ අවුරුදු 70න් පස්සේ යන්න ඕන. නැත්නම් උඩරෙම 75යි. ඊට මෙතන මොකද අපි ආදර්ශයක් කරන්න ඕන. ව්‍යවස්ථාවට මේක ඇතුළත් කරන්න ඕන. රාජ්‍ය සේවකයා 55න් යනවනම් රාජ්‍ය සේවකයා 70න් 60න් යන්න කියනවනම් දේශපාලඥයත් 70න් යන්න ඕන. නැත්නම් උඩරෙම තව පහක් දෙමු. මේකට අපි සියලු දෙනාම එකතු වෙලා කරන්න ඕන. එනිසා අපි ආදර්ශවත් කටයුතු කරමු. එනිසා අපි දැන් ජයරාජ් විනාන්දු පුල්ලේ ගරු අමාත්‍යම අපි මුළු සභාවම ගරු කරන අමාත්‍යමේ. ඊයේ මොකද නඩු තීන්දුව? සියල්ලම අවුරුදු 4 පස්සේ නිදොස් කොට නිදාස් කරපු කෙනෙක් නැහැ. එනිසා මේව සම්බන්ධව මම දන්නේ මිනිස්සු අධිකරණය ගැන සැක හිතනවා. විමර්ශනය කරපු අය ගැන සැක හිතනවා. මේ මුළු පාර්ලිමේන්තු වාදිත කරන නායකයෙක්. එනිසා මේ රට තුළ බලවත් සැකයක් ඇති වෙනවා. ඒ වගේම දේශපාලන තීන්දුව ගන්නකොට යම් යම් පක්ෂවල මට මතකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කතරගමදී තීන්දුවක් ගත්ත පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළා. අවසාන මොකක්ද උනේ? රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ආසනයක් දිනා ගන්න බැරුණා. අපි එතුමා ගැන සතුටු වෙනවා. එතුමාගේ ජනාධිපතිතුමා හැටියට අධෛර්යමත් මේ ධෛර්යමත්ව කටයුතු කරලා නොබසු වස්නා උත්සාහය නිසා එතුමා ඇවිල්ලා රටේ අගමැති වෙලා ජනාධිපතිතුමා. ඊළඟට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගෙනා. ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගෙනා මොකද උනේ? ඒ සභාපති අනතුර ගත්තම එතුමට මේක පාරාවල ලක් වුණා. දැන් වර්තමාන අපේ ජනාධිපතිතුමා. දැන් ඊයේ අපේ පක්ෂයේ සංශෝධන කීපයක් ගියා. ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු 4 දෙනා 7 දෙනා කරා. සභාපතිවරු 10 දෙනා 17ක් කරා. හැබැයි කියනවා පාර්ලිමේන්තු ඇමති මණ්ඩලයේ 20ක් කරන්න. පක්ෂීය මේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. මම මේ කවුරු කරත් මම හරියට
දකින්න දේ දකින්න කියන
හරි ඔබතුමා විනාඩි
කරු සංවිධායකතුමනි මට
වැඩිපුර විනාඩි 3ක් කරන්න තමයි
විනාඩිය කිල්ලෝ ගත්තා දැන් මේ නිසා මම මේ කියන අවසන් කරනවා මේ නිසා තමන්ගේ දරුව වෙනුවෙන්
කතා කරන්න බැරි
වුණා මං කියුවා තමන්ගේ දරුවගේ අනාගතය සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ඒක බලවත් වැරද්දක් කියන එක අපි කියනවා මේ පදනම් ආයතනයේදී තියන දෙන පක්ෂ සම්මේලනය අද තරුණ සේවා සභාවේදී විශාල සම්මේලනයක් බවට පරිවර්තනය කරන්න දුමිදි දිසානායකතුමා කටයුතු කරා එතුමා මුළු රටම මේක අවදි කරලා පොඩි සාකච්ඡාවක් වගේ තියෙන 300 400ක් යනකොට දාස් ගානක් ගෙනල්ලා කටයුතු කරපු එතුමා කටයුතු කරා එනිසා එතුමාට ස්තුතිවන්ත වෙනවා
කොහොම ස්තුතියි එතුමා
එනිසා එතුමාට මේ සම්බන්ධ වෙලාව නැති නිසා මම මීටත් වඩා දේවල් කතා කරන්න හිතාගෙන ඉඳලා වෙලාව නැති නිසා
ගෝවින්දන් කරුණාකරන්
සුදපාල කර
හොඳබල් ගෝවින්දන් කරුණාකරන්
කෞරව
9 minutes
කෞරව සභානායකර අවர்களே நான்கு மாசத்துக்குரிய இடைக்கால வரவு செலவு திட்டத்தில் பேச கிடைத்தமைக்கு மகிழ்ச்சி உண்மையிலேயே இந்த வரவு செலவு திட்டம் விவாதிக்கப்பட்டு கொண்டிருக்கும் காலத்திலே IMF சர்வதேச நாணய நிதியம் ஊழியர் மட்டத்திலே 2.9 billion அமெரிக்க டாலர்களை இலங்கைக்கு கடனாக வழங்க முன்வந்திருப்பதையிட்டு உண்மையிலேயே இந்த நாடு ஓரளவிற்கு மூச்சு விடக்கூடிய நிலைமைக்கு வரும் என்பது எல்லோருடைய எதிர்பார்ப்பு அதே வேளையிலே அவர்கள் சில நிபந்தனைகளை கூட வைத்திருக்கின்றார்கள் வரியை ஒழுங்காக பேணி பாதுகாப்பது மக்களின் அடிப்படை வாழ்க்கை தரத்தை உயர்த்துவதற்கான வேலை திட்டம் ஊழல் அதுதான் இந்த நாட்டிலே மலிந்து கிடப்பதும் இந்த பொருளாதார நெருக்கடிக்கு காரணமானதும் அதைவிட மேலாக இலங்கைக்கு கடந்த காலங்களிலே கடன் கொடுத்த நாடுகளிடம் கடன் மறுசீரமைப்பு சம்பந்தமாக ஒரு உடன்பாட்டிற்கு வர வேண்டும் என்று நேற்றைக்கு முதல் நாள் 31ஆம் தேதி மத்திய வங்கியின் ஆளுநர் அவர்கள் பாராளுமன்ற உறுப்பினர்களுக்கு இந்த நாட்டின் தற்போதைய பொருளாதார நிலவரம் சம்பந்தமாக விளக்கம் அளித்திருந்தார் இந்த பாராளுமன்ற குழு அறைகளிலே அவர் அப்போது குறிப்பிடும் போது இந்த நாடு சுதந்திரமடைந்த காலம் இருந்தே எந்த விதத்திலும் தன்னிறைவு அடையவில்லை கடன்கள் ஒவ்வொரு ஆண்டும் கடன்களை பெற்றிருக்கின்றதாக கூறியிருந்தார் அதே வேளையிலே 80ஆம் ஆண்டு காலகட்டங்களிலே இந்த நாடு பெற்ற கடன்களில் இந்த நாட்டை முன்னேற்றுவதற்காக பெற்றிருந்ததாக கூறியிருந்தார் மகாவெளி அபிவிருத்திக்கும் நீர்மூலமான மின்சார உற்பத்திக்குமாக கடன்களை 80ஆம் ஆண்டு காலகட்டங்களிலே பெற்றிருந்ததாக கூறியிருந்தார் ஆனால் மகாவெளி அபிவிருத்தியூடாக அரிசியிலே இந்த நாடு தன்னிறைவு அடைந்திருந்தாலும் மகாவெளி அபிவிருத்தி என்பது வடக்கு கிழக்கிலே வடகிழக்கு தமிழ் மக்களின் இனப்பரம்பலை குறைப்பதற்காக குடியேற்ற திட்டத்தை மையப்படுத்தியே அந்த மகாவெளி அபிவிருத்தி என்பது அன்றிலிருந்து இன்று வரைக்கும் நடைபெற்று கொண்டிருக்கின்றது நீர் மூலமாக 60% மின்சாரத்தை இந்த நாட்டிற்கு பெற்றுக் கொடுத்திருந்தாலும் ஏனைய தற்போதைய ஊழலின் மத்தியிலே டீசலின் மூலமாக இயங்கும் ஜெனரேட்டர்கள் மூலமாகவும் நிலக்கரி மூலமாகவும் அனல் நிலையங்கள் மூலமாகவும் மின்சாரத்தை பெறுவதில் பல ஊழல் மோசடிகள் இருப்பதாகவும் கூறியிருந்தார் ஆனால் 2012ஆம் ஆண்டிற்கு பிறகு எந்தவிதமான வருமானத்தையும் ஈட்டாத முதலீட்டுகளுக்காக கடன்களை பெற்று அதன் மூலமாக பில்லியன் கணக்கான டாலர்ஸ்களை கொமிஷன்களாக தரகு பணமாக பெற்றிருக்கின்றார்கள் என்பதையும் மறைமுகமாக கூறியிருக்கின்றார் 80 காலகட்டங்களிலே மகாபலி மூலமாக அரிசியில் இந்த நாடு தன்னிறைவு அடைந்திருந்தாலும் தற்போதைய என்னுடைய மாவட்ட நெல் உற்பத்தி சம்பந்தமாக விவசாயம் சம்பந்தமாக நான் இங்கு பேச வேண்டிய ஒரு நிர்பந்தத்தில் இருக்கின்றேன். ஏனென்றால் கடந்த காலங்களில் நான் இந்த பாராளுமன்றத்திலே கூறியிருந்தேன், இந்த நாட்டின் நெல் விலையை தீர்மானிப்பதும் பசலை இறக்குமதி செய்வதும் புலனறுவை அனுராதபுர மாவட்டங்களின் விவசாய செய்கையை பொறுத்தே நீங்கள் செய்கின்றீர்கள். கடந்த இரண்டு போகங்களிலே மட்டக்களப்பு அம்பாறை மாவட்டங்களிலே விவசாயிகள் பெரும் நஷ்டத்தை அடைந்திருக்கின்றார்கள். ஒரு அந்தர் யூரியா 43,000 மேற்பட்ட விலையை கொடுத்து வாங்கி இருக்கின்றார்கள். களை நாசினிகள் 20,000 மேற்பட்ட விலையை கொடுத்திருக்கின்றார்கள். அப்படி இருந்தும் நெல் சந்தைப்படுத்தும் சபைகளினூடாக தற்போது நெல்லை கொள்வனவு செய்து கொண்டிருக்கின்றார்கள். ஒரு மாசத்திற்கு மேலாக நெல் சந்தைப்படுத்தும் சபை படிமார்க்கெட்டின் போர்டிற்கு நெல்லை கொடுத்தவர்கள் இன்று வரை பணத்தை பெற்றுக் கொள்ள முடியாத நிலையில் இருக்கின்றார்கள். ஒரு மாசத்திற்கு முன்பு நெல்லின் விலை 7,000 இருந்தது ஒரு மூடை, ஆனால் தற்போது 8,000 மாறியிருக்கின்றது. ஆனால் அந்த நெல்லை விவசாயிகள் வைத்திருந்தால் 8,000 இப்போ வித்திருப்பார்கள். ஒரு மாசத்திற்கு முன்பு கொடுத்த நெல்லுக்கான பணங்கள் இன்னும் கொடுக்கப்படவில்லை. கடந்த காலங்களிலே டீசல் பற்றாக்குறையினால், களைநாசினி பற்றாக்குறையினால், யூரியா பற்றாக்குறையினால் அந்த மாவட்ட மக்கள் மிகவும் கஷ்டப்பட்டு வங்கிகளிலே லோன் எடுத்து நகைகளை அடவு வைத்து அந்த விவசாயத்தை செய்திருந்தார்கள். ஆனால் இந்த பட்ஜெட்டிலே ஜனாதிபதி அவர்கள் விவசாயிகளுக்கான கடன் தள்ளுபடியை செய்திருந்தார். கடன் தள்ளுபடியை செய்ததும் ஏனைய மாவட்டங்களின் அடிப்படையிலே அந்த கடன்களை தள்ளுபடி செய்திருக்கின்றார்கள். மட்டக்களப்பு அம்பாறை பிரதேசத்திலே நேரத்துடன் அந்த விவசாயத்தை செய்பவர்கள் அந்த விவசாய கடன்களை அடைத்து விட்டார்கள். அவர்களுக்கான அந்த தள்ளுபடி கூட இல்லை. அந்த போகத்திற்குரிய கடனை அவர்கள் வங்கிகளுக்கு கட்டிவிட்டால் தான் அடுத்த போகத்திற்குரிய கடனை அவர்கள் பெற்றுக் கொள்வார்கள். எனவே விவசாய அமைச்சரின் கவனத்திற்கு இந்த முறை பெரும்போகம் செய்வதற்கு முன்பாக மட்டக்களப்பு அம்பாறை மாவட்டங்களுக்கான அவர்களுக்கு யூரியா பசலைகளை ஏற்கனவே கொடுக்க வேண்டும். யாழ்ப்பாணத்திற்குரிய யூரியா பசலை ஏற்கனவே அங்கு அனுப்பப்பட்டு விட்டதாக நாங்கள் அறிகின்றோம். அந்த வகையில் என்னுடைய மாவட்டம் மட்டக்களப்பு மாவட்டத்திற்கும் காலத்திற்கு அந்த யூரியா பசலையை அனுப்பி வைக்க வேண்டும். அல்லாவிட்டால் 2,00,000 பெரும்போகம் ஏக்கர் 2,00,000 பெரும்போகம் செய்யும் அந்த மாவட்ட மக்கள் இந்த முறை அந்த நெல் உற்பத்தியை விவசாயத்தை செய்ய மாட்டார்கள் என்ற ஒரு முடிவை அவர்கள் கச்சேரி மட்டத்திலே எடுத்திருக்கின்றார்கள் என்பதை மிகவும் வேதனையுடன் நான் இங்கு கூறிக்கொள்ள விரும்புகின்றேன். கடந்த காலங்களிலே பெற்ற கடன்களினால் அம்பாந்தோட்டை துறைமுகமாக இருந்தாலும் சரி, மத்தள விமான நிலையமாக இருந்தாலும் சரி, ராஜபக்சே ஸ்டேடியமாக இருந்தாலும் சரி, தாமரை கோபுரமோ தாமரை தடாகமோ எந்த விதமான வருமானத்தையும் இந்த நாட்டிற்கு ஈட்டிக் கொடுப்பதாக இல்லை. எங்களை விட சிறிய நாடான மாலைதீவிலே இருந்து இந்த நாட்டிற்கு நாங்கள் கருவாட்டை இறக்குகின்றோம், மாசியை இறக்குகின்றோம், மீன்களை வெளிநாட்டுகளில் இருந்து இறக்குகின்றோம். இப்படியான வருமானத்தை தராத முதலீடுகளை செய்ததற்கு பதிலாக இந்த நாட்டின் இளைஞர் யுவதிகளுக்கு இலங்கையை சுற்றி கடல் இருக்கின்றது, கடல் தொழில் செய்வதற்கு பயிற்சியும் அதற்கான படகுகளையும் வாங்கி கொடுத்திருந்தால் கூட இந்த நாடு மீனிலே கருவாட்டிலே தன்னிறைவு அடைந்திருக்கும் வெளிநாடுகளுக்கு கூட அதை ஏற்றுமதி செய்யக்கூடிய ஒரு நிலை இந்த நாட்டிலே ஏற்பட்டிருக்கும். அதனால் இன்று அதால பாதாளத்திற்குள்ளே இந்த பொருளாதார பொருளாதாரத்திற்குள்ளே சிக்கி கிடக்கின்றது. இந்த காலகட்டத்திலே எங்களுக்கு உதவிய நாடு எங்களது அயல் நாடு இந்தியா மாத்திரமே. இந்தியா கடந்த பொருளாதார நெருக்கடியிலே $4 பில்லியன் கடனாக வழங்கியிருக்கின்றது. குறைந்த வட்டியில் 800 மில்லியன் உணவுக்காகவும் மருந்து அத்தியாவசிய தேவைகளுக்காக வழங்கியிருக்கின்றது. கடன் அடிப்படையில் 700 மில்லியன் எரிபொருளுக்கு வழங்கியிருக்கின்றது. இரசாயன உரத்திற்கு 55 மில்லியன் 25 மில்லியன் டாலர் உதவி இருக்கின்றது. மீனவர்களுக்கு மண்ணெண்ணெய், அதற்கு மேலாக தமிழ்நாட்டிலிருந்து அன்பளிப்பாக உணவு, பால், மருந்து பொருட்கள் இங்கு கிடைத்திருக்கின்றது. இந்தியா இந்த காலகட்டங்களிலே எங்களுக்கு உதவி கப்பலை அனுப்புகின்றது, உணவு கப்பலை அனுப்புகின்றது, கடனை கூட மறுசீரமைக்க முடியாது என்று கூறும் சீனா இந்த நாட்டிற்கு உளவு கப்பலை அனுப்புகின்றது. ஒரு விடயத்தை மிகவும் வேதனையுடன் கூறிக்கொள்ள நான் விளைகின்றேன். இந்த பாராளுமன்றத்திலே செங்கோல் வரும் போகுது, எழுந்து நிற்க முடியாது. எந்த தேரர் சைனாவில் இருந்து அந்த உளவு கப்பல் வரும்போது அதற்குரிய மரியாதையை கொடுத்து எழுந்து நிற்கின்றார்.
இதுதான் கதாநாயகத்துமணி கரு ஜனாதிபத்துமா பார்லிமென்ட் எதிர்பார்த்திருப்பு பிரதிசோதன அயவாய் பிலிபந்தோ மீ கரு சபாவ சாக்கச்சா கராணி மே பிரதிசோதன அயவாய் எதிர்பார்க்கிறீ மே மூலி கரமுனே உனே பசுகிய வசரை எதிர்பார்க்கிறது மே வசத்து அதால் அயவாயத்த சஞ்சோதன எதிர்பார்க்கிறீமாய் மே மாச ஹத்தரத்துல மே முதல் கல்மனாக்கிறது மே ஆர்த்திக அர்புதேன் குடேன்னு மே விசதுமாக் ஹட்டியட்ட கர்ண யோஜனாவாக் ஹட்டியர் தமாய் மே பிரதிசோதன அயவாய பிலிபந்தோ அத சாக்கச்சா கராணி பசுகிய வசரை 2022 வசர சந்தா அயவாய கென்னென அவஸ்தாவை திபு தத்தேட்ட ஹாத் பசிம வினஸ் ஆர்த்திக சமாஜிய தேசபாலன பரிசரம் தமை அது தீயின் அப்ப ஹித்தனவாட்ட வடா தத்தே பெறாரு ஏனிசா பிரதிசோதன அயவாய கொத்தராம் ஹொந்து உனாத் மேக்கிங் பிராத்தியாரியம் பலாபுருத்து வெண்ண பே கரு கதாநாயகத்துமணி ஜனாதிபத்துமா மே அயவாய கெனேமேதி மூலிக கருணு ஹயாக் பதனாம ஏ திரிபத்கர்ல தீனம் வியதாம் கல்மனா கரும் சதா பிவர கனிம நவ வெல்த சாயோஜன பிரதிபத்தி நந்துவாதீம ராஜ விவசாய பிரதியுகிரீம நவ நீதி சா நீதி பிரதிசாஸ்கர் நந்துவாதீம ராஜ மூல்ய கல்மனா கரண சதா விவஸ்தா தாயக்கே காரியசக்தி மத்கிரமே அனுகுத் ராஜ பிரதிபத்தி யான கர்ம பிலிபந்தவ வெடி அவதானிய கிமுகரன் கட்டித்துக்க லத்தீனோ கரு கதாநாயகத்துமணி அது அப்பி மே முனதின் ஆர்த்திக அர்புதே அவுருதெகின் දෙකකින් ඇති වෙච්ච දෙයක් නෙමෙයි ආර්ථික දත්ත විශ්ලේෂණ කරන ඕනෑම කෙනෙකුට ඒ පැහැදිලිව පේනවා විවාදය ආරම්භ කරමින් කතා කළ විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරේ රාජපක්ෂ රුන්ට හා පොහොට්ටුවට ඒ අයම කියනවා මේක අදිය ඇති වෙච්ච දෙයක් නෙමෙයි අවුරුදු ගානක් තිස්සේ මේක මේ අවැරදි ආර්ථික ප්‍රතිපත්තිවල ගැටලුවක් කියන ගමන් අවසානයේදී රාජපක්ෂවරුයි පොහොට්ටුවයි ඉස්සරහට දාගෙන කතා කරනවා පොහොට්ටුව ගරු කතානායකතුමනි හැදුනේ 2016-2017 දෙදස් අපි හිටියේ වකවානුවේ විපක්ෂයේ අද ඉන්නේ මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් ඉන්නේ අලුතේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආපු අය ඒ නිසා ඕට්ටුවට රාජපක්ෂවරුන්ට හොඳ ස්ලෝගන් එකක් හදාගෙන තමයි මේක මේ අරගලයත් එක්ක මේක මතු කරන්න උත්සාහ කරන්නේ හෙට අනිද්දා ලෝකයේ ආර්ථික අර්බුදය යුක්‍රේන් යුද්ධෙත් එක්ක ඇති වෙන ආර්ථික අර්බුදය තුළ අපි මීට වඩා බයරු තත්ත්වයකට මුහුණ දෙන්න වෙයි එදාටත් කියයි මේක රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් කියලා ඒකත් නොකියන්න බොහෝ දුරට ඉඩ තියෙනවා මේ විපක්ෂය ඒ නිසා ඊයේ විපක්ෂ නායකතුමා කතාවේද කියනවා ජනාධිපතිතුමාගේ කතා උපුටා දක්වමින් ප්‍රකාශ කළා ගින්දර රත් වෙනතුරු හැලියේ සතුටින් දියකෙලිනේ කකුලුවල් පිළිබඳ උපමාව එතුමායි එතන චෝදනා කරන්නේ ගිනිපත්තු කළේ රාජපක්ෂවරු කියලා එතුමාට මතක නැහැ දමිල නිවාස දෙමළ ගිනි දේපල ගිනි තියලා 30 අවුරුදු යුද්ධයට මුල පුරන්න රට ගිනි තැබුවේ එතුමාගේ පියාණන් කියලා එතුමාට මතක නැහැ ජනතා විමුක්ති පෙරමුණ තානම් කළ හන්දියක් ගානේ ටයර් සෑයවල් හදලා තරුණ 60,000 මරා දැමීමට කටයුතු කරේ එතුමාගේ පියාගේ කාලේ කියලා දැන් හැලියේ සතුටින් දිය කෙලින්නේ කවුද රට ආර්ථික අර්බුදයට ඇති මේ මොහොතේ විරුද්ධ පක්ෂයට වෙලා රට ගිනි තැබෙමින් තමන්ගේ ජනාධිපති සීන උටුන්න තමන්ගේ හිස මතට වැටෙනකම් බලන් ඉන්නේ එතුමායි එතුමාට ඕනේ පෙට්‍රල් පෝලිම් ගෑස් පෝලිම් උද්ඝෝෂණ විරෝධතා සංචාරකව ලංකාවට එනවට එතුමල්ල කැමති නැහැ විදේශ ප්‍රේෂණ ලැබෙනවට එතුමල්ල කැමති නැහැ මම එතුමල්ලට කියනවා රත් වෙන දිය කෙලියේ කාලකන්ණි සතුටක් ලබන්නේ නැතුව ජාතික වගකීම් ඉෂ්ට කරන්න දැන්වත් ඉදිරිපත් වෙන්න කියලා නිවාස අමාත්‍යාංශය යටතේ පසුගිය කාලේ වංචා දූෂණ රටක් සිදු වෙලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ දේශපාලන කටයුතු සහ සිය බිරිඳට ඇත් ව්‍යාපාරික ස්ථාන සේවය යොදා ගැනීමට ඉන්ජිනේරු සංස්ථාවේ ආරක්ෂකින් යොදවගෙන තියෙනවා මම මේවා දීර්ඝ කතා කරන්නේ නැහැ මේක ලොකු කතාවක් තියෙනවා නමුත් මම මෙව්වා කියන්නේ චෝදනා විදියට නෙමෙයි මේවා විගණනාධිපති විසින් ඉදිරිපත් කරපු කාරණාවට අදාළ විතරයි කරු කතානායකතුමනි මං කියන්නේ ඒ නිසා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්න නැතුව ගහන්න හොඳට එතකොට ඒක හොඳ වැරද්දක් වෙනවා. ගල් කැහුවට කමන්නේ ඇඳුම් ඇඳුම් මාරු කරන්න හොඳ නැහැ. මොකද අපි දැක්ක අරගලයේ අය ඇහුවම මොකද්ද මේකට විකල්පය කියලා නැහැ. ඉස්සෙල්ලා එළවමු ජනාධිපතිතුමාට ඊට පස්සේ විකල්ප හොයමු කිව්වා. ඇඳුම ගලවලා හෙළුවෙන් ඉන්න තත්ත්වයකට පත් වෙන විදිහට තමයි ඒතර කතා වුණේ. ඒ නිසා මේ කාරණා රාජ්‍ය වියදම් වැඩිවීම පසුගිය කාලයේ සිටම බලයේ සිටි සියලු රජයන් හඳුන්වා දුන් අත ප්‍රතිපත්ති හේතු වුණා. උදාහරණයක් විදිහට යහපාලන රජ කාලයේ පළාත් පාලන පන සංශෝධනය කර පළාත් පාලන නියෝජිතයන් සංඛ්‍යාව වැඩි කළා. එයින් සිද්ධ වුණේ පළාත් පාලන ආයතන වියදම් වැඩිවීම. අපි එම අවස්ථාවේදීම තීරණයට විරුද්ධ වුණා. එම වියදම් රජයට බරක්. එම නිසා මැතිවරණ පැවැත්වීමට පෙර මෙම පනත නැවත සංශෝධන කළ යුතුයි මම යෝජනා කරනවා. කරු කතානායකතුමනි, අද මේ පොඩි ප්‍රාදේශ සභාවක මන්ත්‍රීවරු 58ක් ඉන්නවා. විශාල වියදමක් දරනවා. ඒ පරිපාලනය සඳහා ඔය ඉන්න ප්‍රමාණයෙන් අඩක් හොතටම ඇති. ඒ නිසා ඒක පන සංශෝධනය කරන්න ඕනි. පළාත් සභාව මැතිවරණය තියන්න ඕනි. හැබැයි පළාත් සභාව මැතිවරණය පවත්වන්න ඒ පනත් ගෙනාවම ඒ ප්‍රමාණය 50% ගෙනල්ලා හැන්දෑවේ හතාමාරයට වෙනකම් මේ පාර්ලිමේන්තුව පවත්වලා පන සංශෝධනය කරගත්තා. අදටත් මේ මැතිවරණය තියන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩු නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දීමේ කාලය දැන් ඇවිල්ලා තියෙනවා. මම දන්නවා පහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ සම්බන්ධව හිටපු ජනාධිපති නීතිඥ රමේෂ්ල මහත්මාව සම්බන්ධ කරලා අපිව ගෙන්නගෙන මේ සියලු පක්ෂ ගෙන්නගෙන මේ පිළිබඳව කතා කරා. ඒ නිසා ඒ හදපු කෙටුම්පත සාකච්ඡාවට අරගෙන අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ රටේ හඳුන්වා දෙන්න කටයුතු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. පසුගිය දින විවාදයට සහභාගී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කළේ මේ අර්බුදයෙන් ගොඩ එන මාර්ගයට මේ ජනාධිපතිතුමා හුදකලා කරලා පොහොට්ටුවා රාජපක්ෂවරුන්ට ගහලා ඔවුන්ගේ දේශපාලන අර්බුදයෙන් ගොඩ යන ක්‍රමයක්. අද ඒ අයට ජනාධිපතිතුමා හොඳ වෙලා ජනාධිපතිතුමාව පත් කරපු පොහොට්ටුවේ අපි දුෂ්ටයෝ වෙලා. එයාලට මතක නැහැ එතුමන්ලා වර්තමාන ජනාධිපතිතුමාව හැරගිය හැටි. ජනාධිපතිතුමායි සියල්ලම අමතක කරලා රට ගැන හිතලා රට අර්බුදයෙන් ගොඩ ගන්න මෙයාට ආරාධනා කළා. අද මේ විපක්ෂයේ එතුමාව කපුටු කූඩුවේ බිත්තර දැමු කොහෙකට සමාන කරන්න හදනවා. මතක තියාගන්න එරබුදු මල් පිපිල අවුරුදු එන බව අපි මුලින්ම කියන්නේ කොහා කියලා. ඔව්, අපි ඒ කොහාට බිත්තර දාන අපි අපේ කූඩුවේ ඉඩ දුන්නා. අපි කැමැත්තෙන් දුන්නේ කොහා කියලා දැනගෙනයි දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නැහැ. ජනාධිපතිතුමායි අපි එකතු වෙලා වැඩ කරනවා. ඒක තමයි සිස්ටම් චේන්ජ් එක. එතුමා මුලින්ම කූඩුව හදන්න උත්සාහ කළේ ඔබතුමාලත් එක්ක. ඔබතුමාලා තමයි එතුමාව කොටලා එළෙව්වේ. අපි ස්තුතිවන්ත වෙනවා මේ අර්බුදයේ තේරුම අරගෙන හරින් හා මනුෂ්‍ය ඇමතිවරු කළ කැපවීමට. මතක තියාගන්න කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි බව. ඒ බිත්තර කන්නේ නැයි පොළොංගුන්ට අපි කොටනවා. බිත්තර කන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න හැකි උපරිමයෙන් කටයුතු කරගෙන යනවා. හැබැයි විවේචකයන්ට ඕනම එකක අඩුපාඩු කී කී ඉන්න පුළුවන්. කතා කර කර ඉන්න එක අභියෝග බාර ගන්නවට වඩා ලේසි. වැඩ කරන අයට අභියෝග නැහැ. අභියෝග තියෙන්නේ ලකුණු දාගන්න අයටයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කතා කරන වෙනුවට වැඩ කරන නායක අභියෝග බාර ගන්න නායකයෙක් බවට පත් වෙලා ඉන්නවා. ඒකයි මේ වෙලාවේ රටේ ජනතාව ගැන හිතලා මේ අභියෝග බාරගත්තේ. හැබැයි ජනතාව අමාරුවෙන් ඉන්න වෙලාව රටක් හැටියට අපි 225 දෙනාට එකතු වෙන්න බැරි නම් ලෝකෙ නැති කතන්දර කියමින් කොන්දේසි දමමින් මග අරින්න හදනවා නම් ඒක මහා අවාසනාවන්ත තත්ත්වයක්. ස්වාධීන ලේබලේ ගහගෙන විපක්ෂයේ වාඩි වෙන මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව විවේචන කරන්න කාලය දෙන්නේ ආණ්ඩු පක්ෂයේ. කරු කතානායකතුමනි, ඔබතුමා දන්නෝ අපෙන් ගිය අයටත් අපේ ආපු අයටත් දෙපැත්තටම අපි කතා කරන්න අපි අපේ කාලේ වේලාවේදී අපි වෙලාව ඉඩ දුන්නා. ඒ ජනාධිපතිතුමා ඒ අවස්ථාව දීලා තියෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ආණ්ඩුවකට සංඉන්දියාව පසුබිම ඇති කරන්නයි. මෙයා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි තරහ කරගෙන ඕනේ නැහැ. ඒ නිසා අපි අවස්ථාව දීලා තිබුණා. ඉතුපු සංචාර කමිටුවරයා ලෙස මම මේ කතාව කියන්නේ ඉතාම කලස්සල්ලෙන්. කොවිඩ් නිසා බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය අපි රට විවෘත කරයින් පස්සේ මාස 5ක් ඇතුළත ලක්ෂයකට වඩා සංචාරකව ලංකාවට එන්න ගත්තා. හැබැයි නැවත වතාවක් මේ අරගලයත් එක්ක ඇති වෙච්ච වාතාවරණය තුළ සංචාරකව ලංකාවට එන්න එක නැවතුණා ගරු කතානායකතුමනි. සංචාරකව රටකට යන්නේ රටේ සාමකාමී තත්ත්වයක් තියෙනවනම් අරගල තියලා මිනිසුන්ට ගහලා මිනිසුන්ව මරනවා, ගෙවල් පුච්චනවා, වාහන පුච්චනකොට සංචාරකව ඒ රටකට එන්නේ නැහැ. අද නැවත වතාවක් සංචාරකව එන්න පටන් ගන්නකොට නැවත අරගලකාරෝ ටික අරගලේ පටන් ගන්න උත්සාහ කරනවා. මේකේ මොකද වෙන්නේ? ඒකයි මම මුලින්දන් කිව්වේ මේ විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට උවමනාව තියෙනවා. රට සාමකාමී වෙලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙන එකට වෙනුවට රට අර්බුදකාරී තත්ත්වයක තියන්නේ. එතකොට තමයි ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍ය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. මේ ආර්ථික අර්බුදය අවස්ථාවේ රාජ්‍ය ආදායම අප වැඩි කර ගැනීම පිළිබඳව අපි විකල්ප හොයනවා. අපි තවමත් රේගුල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාපතු දෙපාර්තමේන්තුවේ ආදායම් එකතු කිරීම පිළිබඳව බලන් ඉන්නවා. කුමන ආකාරයේ බදු ප්‍රතිපත්ති ඇති කළත් නිසු බදු ආදායමක් රජයන්ට අය වෙන්නේ නැහැ. දැන් මම මේ කතාව කියද්දි බණී මට අද බලන්න අද වෛද්‍යවරු අද නීතිඥවරු සමහර නීතිඥවරු සමහර ඉංජිනේරු මේ අය ලබා ගන්න මුදල් හරියාකාරවලට පෙන්නනවාද? ඒ මුදල් ලබා ගන්න අපේ වැඩපිළිවෙලක් තියෙනවාද? ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ පේමන්ට් සිස්ටම් එක හදන්න කියලා. විද්‍යුත් ක්‍රමයට ගෙවීම් කළ හැකි ක්‍රමයක් ඇති කළ යුතුයි. ඉන්දියාව වගේ රටවල් කරු කතානායකතුමනි අර පාරේ පේමන්ට් එකේ බඩුවේ කිනකන ආයත පවා මේ QR කෝඩ් හදලා පේමන්ට් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදුද්දලා තියෙනවා. ඒ නිසා අලිසබ්‍රේ ඇමතුමා කිව්වෙත් මේ ක්‍රමවේද හරියාකාර කරන්න අවුරුදු 18න් පස්සේ සියලු දෙනාටම ලියාපදිංචි කරන්න වැඩපිළිවෙල හදුවම කියනවා. ඔන්න අවුරුදු 18 කෙනාටත් අද බදු ගන්න උත්සාහ කරනවා කියලා. බදු ගන්න උත්සාහ කරනවා නෙමෙයි අපි හැමෝටම 18න් පස්සේ ලිපිගොනුවක් ඇති වෙන්න ඕනි. දැන් ඒ නිසා ඒ ලිපිගොනු ඇති කරලා මේ රටේ ක්‍රමවත් ක්‍රමවේදයක් හදලා විද්‍යුත් ක්‍රමවේද උපයෝගී කරගෙන පේමන්ට් සිස්ටම් එකක් ඇති කරලා කරොත් අපිට මේ ආදායම ඇති කරගන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි හැමෝගේ වගකීම. මම බදු ගෙවන කෙනෙක් කරු කතානායකතුමනි. ඒ නිසා අපි අපේ අපේ තොරතුරු අපි ඔබතුමාලට දෙනවා වාර්ෂිකව අපි ඩික්ලෙයාර් කරනවා. ඒ නිසා කවුරු හෝ වර්ධක් වංචාවක් කරනවා නම් ඒ අයට විරුද්ධව දඬුවම් කිරීම පිළිබඳව අපේ ගැටලුවක් නැහැ. හැබැයි අද බොහෝ පෞද්ගලික රෝහල් තමන්ගේ ආදායම් ඩික්ලෙයාර් කරන්නේ නැහැ. ඒකයි කිව්වේ මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන ප්‍රමාණය හරි අඩුයි අපේ රටේ. ඒ අය ඊට වඩා ගෙවිය යුතු අය ඉන්නවා. ඒ නිසා මේ වෛද්‍යවරු ඒ වගේම නීතිඥ මහතුරු සම්බන්ධව කටයුතු කරන්න වෙනවා. ඒ අය මම මේ කාරණාව කිව්වම මට විරුද්ධ වෙයි. නමුත් මම මේ කාරණාව කිව්වේ උදාහරණයක් ඇටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙත් මේ ක්‍රමයට කරන්න ඕනි කියලායි මම යෝජනා කරන්නේ. අපේ රටේ තියෙන ඩොලර් අර්බුදයේ විසඳීම අපිම හොයාගන්න වෙනවා. ඒ නිසා සියලු මමාත්‍යංශ වැඩිපුර ඩොලර් රටට ගේන්නේ කොහොමද කියලා හොයන්න ඕනේ. කරු කතානායකතුමනි, මගේ අමාත්‍යංශයේ දැන්තමත් ඒ සඳහා වැඩපිළිවෙළවල් හදන්න අදාළ නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරී ඉදිකර ඇති නිවාස ව්‍යාකෘති 2ක නිවාස 1108ක් සහ ඉදිකිරීම පවතින නිවාස ව්‍යාකෘති 12ක නිවාස 3676ක් සඳහා ඩොලර් මගින් ගෙවන ලබා ගන්න ඩොලර් වලින් ලබා ගන්න අයට අපි ඒ ඉඩපස්සාව ලබා දීලා තියෙනවා. විදේශ ශ්‍රමිකයන් ඉන්නට පුළුවන්කම තියෙනවා 10% වගේ වට්ටමකට අපි විකුණන ගෙවල් වලට ප්‍රමුඛතාවයක් ලබා දීලා ඩොලර් වලින් පේමන්ට් කරන්න ක්‍රමවේදයක් අපි අදල් තියෙනවා. මම දන්නවා කරු කතානායකතුමනි වෙලාව පිළිබඳව ඔබතුමා අවධානය යොමු කරනවා. මේ මගේ කතාව මම සභාගත කරන හැන්සාඩ් කිරීම සඳහා ඔබතුමාගේ ඉල්ලීමට ඉඩ දෙමින් මම නිහඬව බොහොම ස්තුතියි.